सजीव जन्मभूमि
आयुवन नवसीलंते ओकलनूर එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදා දවකම ඔබත් අපත් ගුවන්ින් හමුවන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනයි මේ. දැනුම සහ රසවින්දනය බෙදා ගනිමින් සුපුරුදු පරිදි අප සමග හෝරාවක් ගත කිරීමට අපෙන් ඔබට ඇරයි. FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ සහ www.planetaudio.org/janmabhoomi වෙබ් අඩවියේ ඔස්සේ ඔබට මේ වැඩසටහනට සවන් දීමට පුළුවන්.
ආයුබෝවන් හිතවතුනි, අද 2022 මැයි මාස 18 බදාදා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2564 වෙන්නේ වෙසක් මාස අවතීවක නම් තිතියලත් බුදදා සරත් ඍතුව එහෙම නැත්නම් ඕටමන් ගෙවිගෙන යන මේ සීතල සැන්දෑවේ ඔබේ නිවහනට එන අපි චන්ද්‍රා සහ උපාලි ලෝක බෞද්ධ ජනතාවගේ දිනදර්ශනයේ අතිශයින්ම වැදගත් දවස වන වෙසක් පුරපසළොස්වක දිනේ පහුවෙලා තවම දවස් 3යි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පසළොස්වක ගැන හිතලයි. හැබැයි නවසීලන්තයේට නම් පසළොස්වක උදා වෙලා තවම දවස් 2යි. ඒ කියන්නේ මෙහෙ වෙසක් පුර හඳ පෑවේ පෙරේදා 16 වෙනිදා. එහෙම වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මුළු ලෝකේටම පුර හඳ පායන්නේ එකම වෙලාවට බව ඇත්ත. නමුත් කාල කලාප නැත්නම් ටයිම් zones වෙනස් නිසා හඳ එක එක රටට පෙනෙන වෙලාවල් වල වෙනසක් තියෙනවා. ඒ නිසායි ශ්‍රී ලංකාවට 15 වෙනිදා පුර පසළොස්වක උනේ. මම කලින් වැඩසටහනකදී සඳහන් කළා හඳේ ගමන් කිරීම මත ගණන් බලන මාස ක්‍රමය හෙවත් චන්ද්‍ර මාස ක්‍රමය අනුව තමයි අපි පෝය දින ගණනය කරන්නේ කියලා. ලෝකයේ දැන් පොදුවේ භාවිතා කරන ජෝර්ජියානු කැලෙන්ඩරේ නැත්නම් ක්‍රිස්තියානි කැලෙන්ඩරේ දවස ගණන් බලන්නේ සූර්යයාගේ ගමන් කිරීම අනුව. මේ නිසා බෞද්ධ දින දර්ශනය අනුව ගණන් බලන පෝය දිනය ක්‍රිස්තියානි කැලෙන්ඩරයට ගැලපෙන්නේ නැහැ. පෝය දවස මාසයෙන් මාසයට වෙනස් වෙනවා. සමහර විට ඔබ දන්නවා ඇති මේ ක්‍රිස්තියානි කැලෙන්ඩරේ ආරම්භ වන්නේ ජේසුස් වහන්සේගේ උපත සමග බව, නත්තල් දවසින් බව. නමුත් බෞද්ධ දින දර්ශනය ආරම්භ වන්නේ සිදුහත් කුමරුන්ගේ උපත සමග නෙවෙයි, බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමගයි. ඒ අතින් බැලුවාම අපේ දින දර්ශන තීරණය කරන්නේ ඉරයි හඳයි. ඉර හඳ නැත්නම් මනුෂ්‍ය වර්ගයක් නැහැ. හඳේ බලපෑම තියෙන්නේ දින දර්ශනයට විතරක් නෙවෙයි. හඳ කියන්නේ අපේ ජීවිතයේම කොටසක්.
Nisan, 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 Nis
පසුගිය අවුරුද්දේ දොරතු මාසයේ පුරපසළොස්වක දවසෙන් ආරම්භ වුණු ශ්‍රීපාද වන්දනා සමය අවසාන වන්නේ වෙසක් පෝය දවසින්. ඒ අනුව පසුගිය 15 වෙනිදා සිරිපා සමය අවසන් වුණා. කවදාවත් ශ්‍රීපාද ස්ථානය වන්දනා නොකළ කෙනෙකු අපේ අසන්නන් අතර නැතුව ඇති කියා අපි හිතනවා. සමනොලකන්ද, සමන්තකූට, සුමනකූට, සමන්ගිර ආදී විවිධ පර්යාය නම් වලින් හඳුන්වනු ලබන මේ සුද්ධ ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මුහුදු මට්ටමේ සිට මීටර් 2250කටත් වඩා උස ඇති ගිරි ශිඛරයක්. රටේ ප්‍රධානතම ගංගාවන මහවැලි, කැලණි, කළු සහ වලවේ විහිවන්නේත් සමනොල කන්දෙන්.
මහාවංශය කියනවා මණියක්කිත නාරජුගේ ඉල්ලීම මත කැලණියට වැඩි බුදුරජාණන් වහන්සේ සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනය මත සමනොල ගිරි හිස මත වාම ශ්‍රීපාද ලාංඡනය පිහිට වූ බව. හැබැයි හින්දු භක්තිකයන්ගේ මතයට අනුව නම් මෙහි සටහන්ව ඇත්තේ ඊශ්වර දෙවියන්ගේ පාද සලකුණ. ඒ වගේම ඉස්ලාම් භක්තිකයන්ගේ අදහසට අනුව නම් මේ ආදම්ගේ පාදය. මේ අතරේ සිරිපා සලකුණ හනුමන්තාගේ පාදේ බවටත් ජනප්‍රවාද තිබෙනවා. ඔබ කවුරුත් මෙරට පැරණිම බෞද්ධ විහාරස්ථාන වන අනුරාධපුරයේ මිහින්තලේ, අභයගිරිය, රජගල, සිතුල්පව්ව, තිස්ස මහරාමේ, තිරියාය ආදී ස්ථානවලට ගිහින් ඇති. ඒ යන විට ඔබ දැක තිබෙනවාද විශාල දෙපතුල් සටහන් සහිත සතරස් ගල්පුවරු. මේවා සිරිපතුල් සටහන්. ඒවා නෙලා ඇති ගල්වල උත්තලව, ඒ කියන්නේ ඉහළට නෙරා ඇති ආකාරයට කැටයම් කර තිබෙනවා. මේ සිරිපතුල්වල දක්වා ඇති ඇඟිලි දිගින් එක සමාන බව සමහර විට ඔබට මතක ඇති. මේවා බුදු පිළිම නිර්මාණය කිරීමට කලින්, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කාලයේ බුදුන් වහන්සේ සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද සංකේත. ඒ වගේම තවත් ගල් පූර්ව තිබෙනවා සිරිපතුල් යටට එබී ගිය ආකාරයට, ඒ කියන්නේ එම්බොස් කළ විදිහට. හරියට මඩ සහිත පොළොවක තදින් පාදයේ තැබු විට පාසලකුණ පිහිටන ආකාරයට ශ්‍රීපාද ස්ථානයේ තිබෙන්නේ මේ ආකාරයේ ශ්‍රීපාද ලාංඡනයකුයි.
යන්නම් වදාය නදියා පුලිනේ තීරේ යන් තත්ච බද්ධ ගිරිකේ යන්තතත්යෝනක පුරේ මුනිනෝච පාදං තං පාදලාංචන මහං සිරසා
මේ ගාථාවෙන් කියවෙන අන්දමට නම් බුදුන් වහන්සේ නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත්, සමන්ගිරේත්, යෝනකපුරයේත් පාද ලාංඡන පිහිටුවා තිබෙනවා. නමුත් මේ කියන ස්ථාන හතරෙන් පැහැදිලි ලෙසම ස්ථානීය වශයෙන් හඳුනාගෙන ඇත්තේ සමනොල කන්ද පමණයි. හැබැයි ලංකාවේ විවිධ ප්‍රදේශවල සිරිපතුල් 10ක් වෙනත් බුදුන් වහන්සේලා ලංකාවට වැඩමකොට පිහිට වූ බවටත් විද්වතුන් කරුණු දක්වනවා. පස්වැනි සියවසේ ලංකාවට සංචාරකයෙකු වශයෙන් පැමිණි පාහියන් භික්ෂුව සඳහන් කර ඇති අන්දමට සිරිපතුල් සටහන් සහිත එක් ගල්පුවරුවක් අභයගිරියේ තිබෙනවා. එසේම අනුරාධපුරයේ තූපාරාමයේ අසල සිරිපා සටහන් සහිත පුවරු 4ක්ද, මිහින්තලයෙන් 4ක්ද වශයෙන් ලංකාව තුළ තවත් සිරිපතුල් සහිත ගල්පුවරු 8ක් හමු වී තිබෙනවා. සියල්ලේම එකතුව 10ක්. නමුත් නිසැකවම හඳුනාගෙන ඇත්තේ 2ක් පමණයි. එයිනොත් වන්දනාවට හා ගෞරවයට පාත්‍ර වී ඇත්තේ සමනොළගිරි මුදුනේ පිහිටුවා ඇති ශ්‍රී පාද ලාංඡනය පමණයි.
දෙමළ බසින් ගැයුණු මිහිරි බෞද්ධ ගීයක් 2012 දී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතරින් 22,254 බෞද්ධයින් වූ බව ජන සංගණනයේ දැක්වෙනවා. ඊට පසු කාලීනව සංඛ්‍යා දත්ත සොයා ගැනීමට මං උත්සාහ කළත් හමුුණේ නැහැ. මේ අතරේ බුදුදහම සහ ආගම ඇදහිම පිළිබඳ නොයෙකුත් වාද විවාද ජනමාධ්‍යයන් හරහා සිදුවන බව ඔබ දැක ඇති අසා ඇති. බුදුදහම බෞද්ධ සංස්කෘතිය නැත්නම් සිංහල සංස්කෘතිය සමග පටලවාගෙන ඇති බවත් ආගම අදහන බව කියමින් බොහෝ අය කරන්නේ සංස්කෘතිය ඇදහිම බවත් ඇතැම් විවේචනවලින් කියවෙනවා. පන්සල්වල හින්දු ආගමික දේව ප්‍රතිමා තැන්පත් කිරීමත් එක් විවේචනයක්. පන්සල් යන බෞද්ධයන් බුදුගෙට යාමටත් පෙර දේව ප්‍රතිමා වන්දනාවට යන බවත් ඇතැම් පන්සල්වල අධිපතීන් වහන්සේලා ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ බුදුන් වැඳීමට නොව දේව ප්‍රතිමා වන්දනාවට බවත් බොහෝ විවේචකයන් කරන චෝදනාව එක්වරම බැහැර කරන්න අමාරුයි. ඇතැම් විට මිත්‍යා මතවල එල්බ සිටින සැදැහැවත් බෞද්ධ ජනතාව තවදුරටත් මිත්‍යාවන් තුලම රඳවා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳවත් නොයෙක් සිද්ධීන් ඔබ අසා ඇත. උන් හිටිගමන් 15 බුදුරු බෝධිවෘක්ෂයන්ගෙන් මතුවන බුදු පිළිම දේව ප්‍රතිමාවලින් කඳුළු ගැලීම වැනි නොයෙකුත් කතා ඔබ අසා ඇති. මේ මෑතකදී සිදු කැලණි විහාරයේ කැලණිගඟෙන් සර්වඥ ධාතුන් රැගෙන නාගයෙකු පැමිණීමේ සිද්ධිය නොයසූ කෙනෙක් මේ මිහිපිට නැතුව ඇති.
උන්වහන්සේ තෙවන වරට ලංකා ද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි. ඒ කැලණිකම් මෝදුර විසූ මණියක්කිත නාරජුගේ ආරාධනාවක් අනුව බව ඉතිහාසයේ සඳහන්. මෙම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රජමහ විහාරය විසින් මණියක්කිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව්වසරකට පෙර නානුමර පූජාව නමින් විශේෂ පූජාවක් පවත්වනු ලබන්නේ සිවුරු ගල නම් මෙම ස්ථානයේදී.
උදාර කියන මහත්මෙක් මේ පූජාවන් සිත කරනවා. දැන් අවුරුදු 3කට වගේ කාලයේ සිට නාගලෝකයෙන් ධාතු මහන්සියලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්ට යුතුයනා. පසුගිය වෙසක් පුන් පොහොය දවසේදී ඒදී ලැබෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නැහැ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතු මහන්සියලා අපිට 9 වෙනිදා ලැබෙනවා කියලා.
ඒ අනුව ඉක්ොත් 9 දා රාත්‍රී 10ට පමණ සිවුරු ගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර බුදුෂ කමතා තොරුපලේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබෙනවා.
මණියක්කිත නාගරජතුමාට ගඟට එන්න කියලා ආරාධනා කර ගම්පතුලේ ගුහාවකට ගිහිල්ලා තායි මම ගොඩාවා. නැවතත් මම ගම්පතුලට යන්න හදනකොටම ඒ නාගරාජයාගේ කටේ විසරවක ධාතු කරඬුව තිබිලා දෝතර ගත්තම ඒ ශෙනගින්ම පොඩට ආවා. පිට විශාල සද්දයක් ඇහුණා. ඒ සද්දියාවේ ගඟේ වතුර වලට තද යමක් ස්පර්ශ කළායින් පස්සේ ඇතිවෙන්නා වූ ඒ ගෝසාව. ඒ වගේ 3-4 සැරයක ගෝසාවක් එහෙම ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා. අපි විශේෂ නාගාසනයක් හදලා තිබ්බා. අපි එතනින් කරඬුව වහන්සේ තැන්පත් කළා. වන්දනාවක් කරා. ඒ මොහොතේදී වතුරෙන් මතුණා නාගෙක්. ඒ නාගයා මේ වන්දනාමාන කරන්න ගමන් යාවේ.
ඔහුගේ සහයත සිටි තොටුපලේ සේවකෙක් තම දුටු දෙයි පැහැදිලි කරේ මෙලෙසයි.
අපි 10 ආමාරට ගඟට බැස්සේ. ගඟේ හිටියේ අපි කයකමාරක්. නයි 4-5 දිනේ පොලිමට එනවා.
නානුවින් ලදබවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතු මහසී සහිත කරඬුව විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කරනවා.
මේට පෙර දුටුගම් රජුරෝ වන්මිරිසාය නිර්මාණය කළයින් පස්සේ ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන් වහන්සේ නමක් නාගලෝකයට ගිහිල්ලා ධාතු වහන්සේලා ලබාගෙන ඇවිල්ලා තැන්පත් කරයි කියලා සඳහන් වෙනවා. මේවා අතර අනුසන්ධියක් තියෙනවා කියලා මට හිතෙනවා. 2020 වර්ෂයේ එනකොට අපිට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිවිඩයත් ඒ සමගම අපිට ලැබුණා.
දෙව සර්වඥ ධාතු මහසී අද මධ්‍යම
සියලුම ජනමාධ්‍යන්ගේ සහ සමාජ ජාලාවල මහත් ප්‍රසිද්ධියක් ලැබුණු මේ කතාව ලංකාව තුළ පමණක් නොව ලොව පුරා පැතිර ගියා. ශ්‍රී ලංකාවේ පිළිගත් ජනමාධ්‍ය ආයතනයක් වන TV දෙරණ මගිනොයි මේ පුවත රට තුළ විසුරුවා හැරියේ. ඔබ දැන් සවන් දුන් ප්‍රකාශයට සහභාගී වුණේ කැලණි විහාරයේ විහාරාධිපතින් වහන්සේ වන මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හිමියන් සමග ගුප්ත විද්‍යා විශාරදකයෙකු ලෙස හඳුන්වා දෙන උදාර මදුශංක නැමැත්තෙක්. ඉතින් කොහොමද සාමාන්‍ය සැදැහැති බෞද්ධයෙක් මේ සිද්ධිය විශ්වාස නොකර ඉන්නේ? එහි ප්‍රතිඵලයේ වශයෙන් ලක්ෂ ගණනක් වැතිමතුන් නාරජු ගෙන බව කියන ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට කැලණි විහාරයට එක්රොක් වුණා. ඒ එන සැදැහැවතුන්ට විහාරයේ භික්ෂූන් විසින් නෙළුම්මල් පොහොට්ටුව බැගින් බෙදා දෙමින් සැදැහැවතුන්ට පැවසූ වචන කීපයත් ඔබ සමහර විට වීඩියෝ පටවලින් දකින්න ඇති. ඔබ මේ සිද්ධිය දැක්වෙන TV දෙරණ වීඩියෝව දුටුවා නම් එක් තැනකදී දකින්න ලැබෙනවා එකී ධාතුන් වහන්සේ රැගෙන ආ බව කියන නාරජු ප්ලාස්ටික් බෝතලයක් තුල දමාගෙන ආ බව. ඔබට පේනවා නේද මිත්‍යාව වපුරමින් දේශපාලන උමනාවන් වෙනුවෙන් මේ පුද්ගලයන් කරන කියන දේවලින් සසුනට වන හානිය? අපේ රටේ ජනනායකයන් බොහෝ දෙනෙක් දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිලට වන්දනාවේ යන බව නොදන්නා කෙනෙකු නැති තරම්. ඔවුන් එහි ගොස් උඩුකය නිරාවරණය කොටගෙන ශිවලිංග වන්දනා කරන හැටි, තරාදිවල හිඳගෙන සිරුරේ බර කිරන හැටි, ගෙලපුරා සුර කීපයක් වැඳගෙන එන හැටි ආදිය ඔබත් රූපවාහිනී මාධ්‍යවල දැක ඇති. වදුණුවන්ගේ අදිෂ්ඨානය විය යුත්තේ විශේෂයෙන් මේ වෙසක් සමයේ අදිෂ්ඨානය විය යුත්තේ මිත්‍යාවෙන් මිදීම නෙවෙයිද? බුදුරදුන් අවුරුදු 45ක් තිස්සේ මිනිසුන්ට අවබෝධ කර දීමට උත්සාහ කළ සත්‍යය වටහා ගැනීමට තැත්කිරීම නොවේද? නවසීලන්තයේ ඉතා ප්‍රසිද්ධව සිටි මැලේසියාවේ සංඝනායකව වැඩ සිටි අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේගෙන් මෙවැනි මිත්‍යා ඇදහීම් ගැන ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේ වදාළා.
We are adult. We have maturity. We have sense of reasoning in our mind. Without misusing, abusing, without following anything blindly, use your common sense, my dear friend. Not necessary to have religious label. Whether you are Buddhist or Christian or Hindus or Muslim, those labels are not important. Religion is not in their labels.
ඔබ මේ සමන්දමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම වදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ්පඩවිය ඔස්සේ මීට සවන්දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ්පඩවිය තුළ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. මෙම ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ්පඩවියෙත් Facebook පිටුවේත් සඳහන් කර ඇති. නැවතත් කියන්නම් අපේ වෙබ්බඩවි ලිපිනේ www.uslaauckland.net.nz. අපේ Facebook පිටුව Usla Auckland NZ. හෙළමිහිර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ හෙළමිහිර වාර්ෂික සංස්කෘතික මංගල්‍යය නැවතත් මේ මාසයේ 28 වෙනිදා ඇවන්ඩේල් විදුහල් සංඝ ශාලාවේදී වේදිකාගත කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූදරුවන්ගේ සහ කලාකරුවන්ගේ දස්කම් විස්කම් විදහා දක්වන හෙළමිහිර සංදර්ශනයෙන් ලැබෙන මුළු ආදායම ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන අර්බුද තත්ත්වයෙන් පීඩා විඳින විශේෂයෙන්ම බෙහෙත් සහ වෛද්‍ය ප්‍රතිකාර හිඟයෙන් පීඩා විඳින අපේම සොයුරි සොයුරියන්ටත් දෙමව්පිය දූදරුවන්ටත් සහනයක් ලබා දීම උදෙසා ආධාරයක් ලෙස පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. හෙළමිහිර නැරඹීමට ඔබ මිලදී ගන්නා සෑම ටිකට් පතක්ම මේ මහඟු පුණ්‍ය කර්මයට ඔබේ දායකත්වය ලබා දෙයි. එන්න නරඹන්න හෙළමිහිර 2022 මේ මාසේ 28 වෙනිදා ඇවන්ඩේල් විදුහල් රංග ශාලාවේදී.
පුද්ධ පිතා සීත පුප්ප පූජ
ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන හෙළමිහිර සංස්කෘතික සංදර්ශනය ගැන. අපි මේ මාසේ 28 වෙනිදා, ඒ කියන්නේ තව දවස් 10කින් හෙළමිහිර වේදිකා ගත කරනවා. ඔබ දන්නවා ඇති හෙළමිහිරට අපි ඇතුළත් කරන්නේ නවසීලන්තයේ වෙසෙන අපේම කලාකරුවන්ගේ, අපේම ශිල්පීන්ගේ, අපේම දරුවන්ගේ දක්ෂතාවයන් බව. ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංගයන් ලොවට ඉදිරිපත් කරන ප්‍රවීණ කලාකරුවන් මෙන්ම කුසලතා සහිත ආධුනිකයන්ද පුහුණු වීම වලින් පසු හෙළමිහිරට දායකත්වය සපයනවා. අපේම දරු දැරියන්ගේ දක්ෂතාවයන් ඔප්නැංවීමට, ලොවට කියා සිටීමට වේදිකාවත් තනා දීමත් ශ්‍රී ලංකාවෙන් බැහැරව මෙහි පැමිණ ජීවත් වෙන ඔබේ මතකයට ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳ අත්දැකීම් නැවත ලබා දීමත් අපේ අරමුණක්. ඒ අතරේ අපි තව උතුම් අරමුණකුත් සිතේ තබාගෙනයි හෙළමිහිර පවත්වන්නේ. අන්න ඒ ගැන වචනයක් කියන්නයි අපි මේ සූදානම වන්නේ. නිවැරදි බෞද්ධ දර්ශනය අනුව කටයුතු කිරීමට අපි කල්පනා කරනවා නම් මේ වෙසක් සමය තමයි ඊට හොඳම අවස්ථාව. මිත්‍යාවෙන් මිදෙන්න හොඳම අවස්ථාව. අපි හෙළමිහිරට තුන් බෞද්ධ දර්ශනයේ ගැබ්වෙන අදහස ඇතුළත් කළා. හෙළමිහිරෙන් සංගමයට ලැබෙන ආදායමෙන් වියදම් පියවාගෙන ඉතුරු වෙන සෑම සතයක්ම අපි පරෝපකාරය වෙනුවෙන් පූජා කරනවා. වරක් අපි ශ්‍රී ලංකා පිළිකාරෝහලට ආධාර කළා. පාස්කු ප්‍රහාරයේදී වෙඩි වැදී මිය ගිය 15 මට්ටමේ පොලිස් නිලධාරීන් 30 දෙනෙකුගේ යැපෙන්නන්ට උදව් කළා. මේ විදිහට 2021, කියන්නේ ගිය අවුරුද්දේ ජූලි මාසයේ 10 වෙනිදා පවත්වපු අපේ හෙළමිහිර සංදර්ශනය ගැන ඔබට මතක ඇති.
පූජා නැටුමෙන් තමයි අපි හෙළමිහිර ආරම්භ කළේ. එවර හෙළමිහිරේ මුළු ලාභය $4,000ක් තිබුණා. ඒ සම්පූර්ණ මුදලම අපි ඉතාම උත්කෘෂ්ට පින්කමකට යෙදෙව්වා. අපේ වෙබ් අඩවියට හෝ ෆේස්බුක් පිටුවට පැමිණ බලන්න. මේ පිළිබඳ විස්තර සහිත වීඩියෝ එහි තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතාම දුෂ්කර ගම්මාන කිහිපයක පාසල් 5ක් තෝරාගෙන ඒ පාසල්වල දරු දැරියන්ට අපි අක්ෂි සහනයක් පැවැත්තුවා. ඒවා පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පිහිටි මහවැලි සී කලාපයට අයත් අඩු ආදායම් ලබන ගොවිදෙමාපියන්ගේ දරුවන් ඉගෙන ගන්නා පාසල්. ඉන් දෙකක්ම ආදිවාසීන්ගේ දරුවන් ඉගෙන ගන්නා හෙන්නානිගල ප්‍රදේශයේ පාසල්. පාසල් 5ම සිටි සියලුම දරුවන්, ඒ කියන්නේ 600ක් පමණ දරු දැරියන් අපි අක්ෂි සායනයකට යොමු කළා. ඉන් තෝරාගත් දරුවන් 90කට පමණ ඇස් කණ්ණාඩි ලබා දුන්නා. අක්ෂි ආබාධ සහිත ගැහැණු දරුවන් 2 දෙනෙකුත් මේ සායනයේදී හඳුනාගනු ලැබුවා. ඔවුන් මහනුවර මහරෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකුට යොමුකට ප්‍රතිකාර ලබා දුන්නා.
අපට මේ ව්‍යාපෘතිය සඳහා බොහෝ ආධාර කළ ශ්‍රී ලංකා මාවැලි අධිකාරියේ සී කලාපයේ දෙහිඅත්ත කණ්ඩිය නියෝජ්‍ය නේවාසික ව්‍යාපෘති කළමනාකරු WMDN වීරසිංහ මහත්මිය ඒ ගැන දක්වපු අදහසකුයි මේ.
අද දවසේදී අපි වෛද්‍ය නිර්දේශය යටතේ සකස් කරගන්නා ලද ඇස් කණ්ණාඩි ඉන් පාසල් වලටම ගොස් ඒ දුව දරුවන් අතට විශේෂයෙන්ම හෙට දවසේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් පාසලක සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ලබා දෙන්නට විශේෂයෙන්ම අපි ඔවුන් පාසලටම ගිහිලා ඔවුන් අතටම මේ බඩු කට්ටලේ ලබා දීලා ඔවුන් විඳින සතුට අපි සබන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ මහවැලි සී කලාපේ අහිංසක ගොවි ගොවි අම්මලාගේ තාත්තලාගේ දරුවන් විදිහට මං හිතන්නේ ලොකු සතුටක් හිට දවසේ භුක්ති විඳී උන් ඒ වගේම සතුටක් තිබින්න. ඉතින් ඒ අම්මලා තාත්තලාට කරන්න බැරි වැඩක් තමයි ශ්‍රී ලංකා මහවැලිධිකාරී අපි ඕක්ලන්ඩ් එක්සත් මිත්‍ර සංගමයේ හරහා අපි මේ කරන්නේ. මම හිතන්නේ මේක සත්ක්‍රියාවක්, පුණ්‍ය ක්‍රියාවක්. මහවැලි අධිකාරිය විදිහට අපිට තියෙන වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට ඔබලා එක්වුණු අවස්ථාවක් කියලා මම හිතනවා.
Yeah.
ඔබට කනගාටුවක් ඇතිවෙයි. මේ සායනයේදී ඇස් පරීක්ෂාවට ලක්වුණු ගුරුවර ගුරුවරියන් අතරින් 14 දෙනෙක්ම පෙනීම දුර්වල අය බව අහන්න. දුෂ්කර ගම්මානවල සිට ඒ දරුවන්ගේ ඇස් පෑදීමට කටයුතු කරන ඒ ගුරුවර ගුරුවරියන්ටත් අපි ඇස් කණ්ණාඩි ලබා දුන්නා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සී කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකරු IM උබේ කල්යාණ කුමාර මහතා ඒ ගැන මේ ආකාරයෙන් කරුණු දැක්වුවා.
ශ්‍රී ලංකාවේ අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක අයත් වෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරී මහවැලි සී කලාපයේ දෙසෙන දූ දරුවන්ට නවසිලන්තයේ ඔක්ලන් එක්සත් ශ්‍රී ලංකා මිත්‍ර සංගමය විසින් ඒ දරුවන්ගේ අනාගත වෙනුවෙන් කැපකිරීම පිළිබඳව විශේෂයෙන්ම අද දින ඔබතුමාලාගේ සහභාගිත්වයෙන් ධන පරිත්‍යාගයෙන් අපේ මේ ප්‍රදේශයේ විසම අම්පාර දිස්ත්‍රික්කයේ අයිති වෙන කොටසේ මහ දෙහි අතරන්දී ප්‍රදේශයේ කේනානිකල කියන ආදිවාසී ගම්මානයේ ඉන්න ස්කෝල්වල ඉන්න දරුවන්ගේ ඒ වගේම යක්කුරේ ඉන්න අඩුවා දැල්ල අපි දෙමව්පියන්ගේ දරුවන්ගේ පාසලේ ඉන්න මේ දරුවන්ගේ ඇස් පෙනීම පිළිබඳව පරීක්ෂා කරලා ඒගොල්ලෝගේ ඇස් රෝග තියෙනවා නම් ඒ වඳුරගෙන මානවර මහරෝගලට එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඒ වගේම දෘශ්‍ය උපකරණ අවශ්‍යයි කියලා අඳුනාගත්තු දරුවන්ට ලක්ෂ 4.5 පහක මුදලක් වියදම් කරලා අද දින ඒ දරුවන්ට ඇස් කණ්ණාඩි ලබා දෙන්න ඕගොල්ලෝ කටයුතු කරා. මේක මේ දරුවන්ට කරපු උපකාරයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ ස්තුතිය ගෞරවය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ.
අපේ මේ ශ්‍රී ලංකා ව්‍යාපෘති භාරව අපේ නියෝජිතය වශයෙන් කටයුතු කළ ටිකිරි අභේ වික්‍රම මහතා ව්‍යාපෘතිය සාර්ථකව නිමවීමෙන් පසු ව්‍යාපෘතිය ගැන අදහස් දැක්වුවේ මෙන්න මෙහෙමයි.
උක්ලන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මගින් ඒ සංගමයේ කිසියම් අරමුදලකින් ලංකාවේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර සපයන යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවායි ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නේ. මේ කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ අනුව මම යෝජනා කරා පොළොන්නරුව සහ අම්පාර දුෂ්කර ප්‍රදේශ. මේ දුෂ්කර ප්‍රදේශවල තියෙන පාසල් සිසුන් සඳහා යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ අනුව ඒ පාසල් තෝරා ගැනීමෙන් පසු අපි තීරණය කරා මෙතන පාසල් හතරකට ශිෂ්‍යයින් සහ ගුරුවරුන්ගේ ඇස් පරීක්ෂා කරලා ඒ ඇයට අවශ්‍ය ඇස් කණ්ණාඩි ලබා දුන්නා. වඩාම දුෂ්කර පාසලක් නහිනානිගල උතුරු පාසලේ දරුවන්ට අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය සහ උපකරණ ලබා දෙන්න තෝරගත්තා. මම ඉතාම ආසාවෙන් කරපු දෙයක්. මොකද මේ ප්‍රදේශවල තියෙන දරිද්‍රතාවයේ දුෂ්කරතාවයේ මම මගේ ඇස් වලින් දැකපු අත්විඳපු ප්‍රදේශ. මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා වශයෙන් සේවය මේ පාසල් වලටත් මම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ප්‍රදේශයක දරුවන්ට මේ කිසියම් සහනයක් ආධාරයක් ලබා දෙන්න ලැබුණු අවස්ථාව මම හිතනවා මගේ ජීවිතයේ ලැබුණු ලොකු වාසනාවක් කියලා. මේ ඇස් වල යම් නිදරු අසනීප තත්වයන් තියෙන දරුවන් සඳහා විශේෂ ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේ දරුවන් දෙදෙනෙක් අපිට ඕන වෙයි. මේ දරුවන් දෙදෙනා අපි ඒ අක්ෂිසල්ල වෛද්‍යවරයාට යොමු කරා. යවන ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් තියෙනවා. සහතිකව මට කියන්න පුළුවන් අපි මෙතෙන්දී ඒ අඳුනගත්තේ නැත්තම් ඔය දෙමව්පියෝ කවදාවත් ඒ වගේ තැනකට මේ දරුවා රැයන්නේ නැහැ. ඒ නිසා අඩු වශයෙන් මෙතනදී ඒ වගේ දරුවන් අක්ෂි රෝග වලින් පෙළෙන දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත ආලෝක කරන්න ආලෝකමත් කරන්න මේ ව්‍යාපෘති යටතේ අවස්ථාව ලැබුණා. ඒ වගේම අපි මම දැකපු දෙයක් දරුවන්ට අපි ඇස් කණ්ණාඩි පැළඳුණා. ඒ ඇස් කණ්ණාඩි පැළඳවීමෙන් පස්සේ මේ අය හිනා වෙයි වටපිට බලපු විදිය. මොකද තම දැකපු ලෝකේ හරියට ඒ අය දැක්කා. ඒ වගේම හෙනානිගල උතුරු විද්‍යාලයේ ඒ දරුවන්ට අර පාසල් පොත්තර යන බෑග් විශේෂයෙන් ඊළඟට අර පාසල් පොත් ජීවිතේ කවදාවත් නොලැබුණු තරමක පොත්පත් උපකරණ ලබාගත් ඒ දරුව සන්තෝෂයෙන් හිනා වුණේ. මම හිතනවා අපි යම් කිසි උත්සාහයක් දරුවා නම් මේ කටයුත්ත සඳහා අපේ කාලේ නිබඳු කරා නම් ඒ සඳහා ලැබිය යුතු වන්දිය අපිට ලැබුණා කියලා. ඒ සඳහා ලැබුණු ප්‍රතිලාභයේ දරුවන්ගේ සන්තෝෂය. ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංවිධානයේ ඔබ හැමටත් ඒ දරුවන් ලබාපු සන්තෝෂයේ තරම් වටිනා දෙයක් මුදලකට ලබා ගන්න පුළුවන්කමක් නැහැ කියලා. මට කියන්න පුළුවන් නිසැකවම එකක් මේ ව්‍යාපෘතියෙන් ආධාර ලැබිය යුතුම පිරිසකට ඒ ලැබිය යුතු දේවල් ලැබුණා. ඒ අයගේ ප්‍රසාද ඒ අයගේ සතුට ඔබේ සතුටක් බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඔබට හැකියාව ලැබේවා වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අපි මුලින් සඳහන් කළා 2022 හෙළමිහිර පවත්වන්නෙත් 2021 හෙළමිහිර පැවැත්වුවා වගේම උතුම් පරමාර්ථයක් ඇතුව බව. ඒ තමයි ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන අර්බුදයෙන් පීඩා විඳින අපේම සහෝදර ජනතාවට උදව් කිරීම. අප විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ට අවශ්‍ය බෙහෙත් වර්ග හා අනිකුත් වෛද්‍ය පහසුකම් නොමැතිව ගිලන්ව සිටින අපේ සහෝදර සහෝදරියන්, දූ දරුවන්, වැඩිහිටියන් සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට දායක වන්න. ඔබ කවුරුත් ලංකාවේ සිදුවන දෑ පිළිබඳව දිනපතා පුවත් කියවන අසන බලන බව අපට කිසිම සැකයක් නැහැ. රෝහල්ගතව ඉන්න රෝගීන් ගැන පමණක් නොව නිවෙස්වල සිට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන විශාල පිරිසකුත් ඉන්න බව අපි දන්නවා. මේ ගැන තොරතුරු දැනගන්න අපි කතා කළා ශ්‍රී ලංකාවේ පවතින මේ තත්ත්වය ගැන නිරන්තර අවදියෙන් ඉන්න අප කවුරුත් දන්නා හඳුනන වෛද්‍ය අශෝක ඩයස් මහතා සමග.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බරපතල තර්ජනයකට මුහුණ පාන තියෙන බව අපි කවුරුත් දන්නවා. අත්‍යවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ පිටරටින් ගේන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. පරිසර මෝල් පෙත්තේ ඉඳලා ඉහළට බෙහෙත් වලින් ගැක් පවතිනවා. මම අද කරාපිටිය රෝහලේ ප්‍රධාන ඖෂධ වේදිනිය සමග කතා කළා. ඇය මට කිව්වා දැන්ට බෙහෙත් හිඟයක් තියෙනවා, නමුත් කෙසේ හෝ උන් කල්පනා කරගෙන වැඩ කටයුතු කරනවා කිව්වා. පහුගිය දවස්වල ශල්‍යාගාර වලට අවශ්‍ය කපු පුළුන් තිබුණේ නැහැ කිව්වා. ඒත් ඒවා කෙනෙක් විශාල වශයෙන් තෑගි කරා. ඉදිරි කාලය ගැන නම් කිසි දෙයක් කියන්න බෑ කියලා කිව්වා. හැබැයි දැන්ට බෙහෙත් නැතුව නම් ලෙඩු මෙල්ල නැහැ. හැබැයි මෙහෙම තත්ත්වයක් ඇති වෙන දයි එක දිගට මාස 3ක බෙහෙත් ගන්න බැරි වෙන්න පුළුවන්. එයින් බලපාන්නේ ගොඩක් වෙලාවට දීර්ඝ කාලීනව ඩයබටිස් වලට, බ්ලඩ් ප්‍රෙෂර් වලට, එහෙම නැත්නම් කැන්සර් සඳහා බෙහෙත් ගන්න එක දිගට බෙහෙත් ගන්න බැරි වුණොත් උන්ගේ අර රෝග කාල සීමාව, ජීවත් වීම තියෙන කාල සීමාව අඩු වෙන්න පුළුවන්. නැතුව දැනට නම් කිසිම රෝගයක් මැරෙන්නේ නැහැ බෙහෙත් නැති වුණායි කියලා. ඉතින් දැන් මේ සඳහා අපි ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ට මම කතා කරා. මේ රටේ ඉන්න අපේ ලාංකික වෛද්‍යවරුන්ට, ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට කළ මම සංගමයක් පිටවා ගත්තා අර මුදලක් ඇති කරන්න. ඉතින් මෙතන දැන්ට අපිට ඉන්නවා දොස්තරවරු 100ක් පමණ දැන්ට මගේ මෙම ගෲප් එකට ඉන්නවා. අපි කරන්න හදන්නේ දැන් ලංකාවේ තියෙනවා වෘත්තීමය කොලේජස්, දැන් ඒ කියන්නේ කායික වෛද්‍ය, ප්‍රසව සහ ආයුර්වේද වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා වෛද්‍යවරුන් හවුල් වෙලා අර මුදලක් පිටවල තියෙනවා. අපි දන්නවා ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම, එයා තමයි ඒ අර මුදලේ ලේකම් වශයෙන් වැඩ කරන්නේ. ඉතින් මෙම අර මුදලේ විනිවිද භාවය, වගකීම සහ වගවීම උන් දරනවා. අපි මුදල් යවන බලාපොරොත්තු වෙන්නේ ඒ කොලෙජ් ඔෆ් පීඩියට්‍රිෂන්ස්, ඒ කියන්නේ ළමා රෝග වෛද්‍ය ඒ කොලෙජ් එකට තමයි අපි යවන්න බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් තමයි ඒ මුදල් පරිහරණය කළා පිටරටින් බෙහෙත් ගන්නවගෙන තමන්ට ගැළපෙන අවශ්‍ය පරිදි ලංකාවේ තියෙන රෝහල් වලට එම උප බෙහෙත් ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ බෙදලා දෙන්නේ.
වෛද්‍ය අශෝක ඩයස් මහතා, අනිකුත් නවසීලන්තවාසී ශ්‍රී ලාංකික වෛද්‍යවරුනුත් එකතු කරගෙන ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට ආධාර කිරීමට ඉතා ක්‍රියාකාරීව වේසෙන බව ඔබට පෙනෙන්න ඇති. ඔබටත් අපටත් හෙළමිහිරෙන් ඒ හා සමාන මාඟු පින්කමකට දායක වන්න පුළුවන්. පසුගිය වතාවේ වගේම සුදුස්සන් අතටම මේ ආධාර ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඔබට මේ පුණ්‍ය කටයුත්තට දායක වෙන්න පහසුම ක්‍රමය තමයි ලබන 28 වෙනිදා, ඒ කියන තව දවස් 10කින් ඇවන්ඩේල් විදුහල් රංගශාලාවේදී පැවැත්වෙන අපේ හෙළමිහිර සංදර්ශනයේ නැරඹීමට පැමිණීම. ශ්‍රී ලාංකික කලා සංදර්ශනයක් රසවිඳින අතරේම ඔබ ශ්‍රී ලංකාවේ පීඩා විඳින ජනතාවටත් උපකාරයක් කරන බව පැහැදිලි නේද?
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ හෙළමිහිර වාර්ෂික සංස්කෘතික මංගල්‍යය නැවතත් මේ මාසයේ 28 වෙනිදා ඇවන්ඩේල් විදුහල් රංගශාලාවේදී වේදිකාගත කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. නවසීලන්තයේ විසෙන ශ්‍රී ලාංකික දූදරුවන්ගේ සහ කලාකරුවන්ගේ දස්කම් විස්කම් විදහා දක්වන හෙළමිහිර සංදර්ශනයෙන් ලැබෙන මුළු ආදායම ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන අර්බුද තත්ත්වයෙන් පීඩා විඳින, විශේෂයෙන්ම බෙහෙත් සහ වෛද්‍ය ප්‍රතිකාර හිඟයෙන් පීඩා විඳින අපේම සොයුරු සොයුරියන්ටත් දෙමව්පිය දූදරුවන්ටත් සහනයක් ලබා දීම උදෙසා ආධාරයක් ලෙස පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. හෙළමිහිර නැරඹීමට ඔබ මිලදී ගන්නා සෑම ටිකට් පතක්ම මේ මහඟු පුණ්‍ය කර්මයට ඔබේ දායකත්වය ලබා දෙයි. එන්න නරඹන්න හෙළමිහිර 2022 මේ මාසේ 28 වෙනිදා ඇවන්ඩේල් විදුහල් රංගශාලාවේදී.
හොඳයි හිතවතුනි, අද ජන්මභූමියට වෙන් වූ කාලයේ අවසාන මිනිත්තු කීපයටයි අපි දැන් පැමිණ සිටින්නේ. අද අපි උත්සාහ කළේ දැනට දින කීපයකට පෙර පෑ වූ පසළොස්වක පුන්සඳත් සමග උදා වූ වෙසක් මංගල්‍යය ගැන ඔබට කරුණු කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ එක්කම තව දින 10කින් පවත්වනු ලබන අපේ හෙළමිහිර සංස්කෘතික මංගල්‍යය ගැනත් ඔබට හැඳින්වීමක් කරන්න අපි අදහස් කළා. ඒ හෙළමිහිර සංදර්ශනයෙන් ශ්‍රී ලංකාවේ අපේ සහෝදර සහෝදරියන්ට කළ හැකි උපකාරය ගැනත් අපි ඔබට කරුණු පැහැදිලි කළා. අදත් ජන්මභූමි වැඩසටහනේදී කථනයෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර. නැවත හමු වෙමු. ඔබට සුවදායි රාත්‍රියක්. ආයි බොවන්.
Thank you. Yeah.